අයිබන් දුවේ අදත් මම ඔයාලත් එක්ක එකතු වෙලා සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රුහුණුගුවන් විදුලියේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. මම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉතිහාස ආචාර්ය ගුණේන්ද්‍රගේ හේවගිස. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ 10 වසරේ 7 පාඩම් එකකට අදාළව ඇති වියලි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම කියන මාතෘකාවට අදාළව කරුණුකාරණා ටිකක්. ඉතින් දුවේ පුතේ, අද දවසේ මේ විදියට මේ පාඩමේදී මම මුලින්ම ඔයාලට මෙන්න මේ වගේ හැඳින්වීමක් කරනවා. ඒකත් අවබෝධ කරගෙන අපි පියවර විදියට මේ පාඩම අවබෝධ කරගමු. උතුරුමැද වියලි කලාපයට අයත් වෙලා තිබුණු පැරණි අනුරාධපුර නගරයත්, දකුණු වියලි කලාපයට අයත් වෙලා තිබුණු මාගම නගරයත් දීර්ඝ කාලයක් තිස්සේ ඔයාලා දන්නවා අසිරිමත් පුරවර විදියට පැවතුණා. මේ පිළිබඳව මූලාශ්‍රවල සඳහන් වෙනවා. අනුරාධපුරය අනුරාධපුරයක් බවට පත් කරගත්තේ මුලින්ම පණ්ඩුකාභය රජතුමා විසින් කියන කරුණු කාරණාව ඔබ මේ වෙද්දී දැනගෙන සිටින්නේ. ඒ බව අපි දන්නවා. අනුරපුරේ අනුරාධපුරයක් බවට පත් කරනකොට ඒකට විශාල දේවල් ටිකක් රාසියක් මෙතුමා විසින් එකතු කරගත්තා. එතෙන්දී අපි දන්නවා ප්‍රාකාර, ඊට පස්සේ මන්මාවත්, උද්‍යාන, ඒ වගේම තවත් පහසුකම් රාසියක් නිර්මාණය කළා තමයි මෙතුමා විසින් මේ අනුරපුරේ අනුරාධපුරයක් බවට පත් කරගත්තේ. එතෙන්දී පුතේ අපි අවධානය යොමු කරන්න ඕනේ අනුරාධපුරයේ ආරම්භක පාලකයා වන්නේ පණ්ඩුකාභය රජතුමා කියන කාරණය. ඊට පස්සේ මේ නගරයක් විදියට වර්ධනය වන්නේ අපි ගත්තොතින් ග්‍රාමීය ජනාවාසයක්. කොටිම කිව්වොතින් ග්‍රාමීය ජනාවාසයක් තමයි නගරයක් ලෙස වර්ධනය වන්නේ. එතෙන්දී ග්‍රාමීය ජනාවාසයක් නාගරික ජනාවාසයක් දක්වා වර්ධනය වීම ඉතාමත් දීර්ඝකාලීන වූත් ක්‍රමානුකූල වූත් ක්‍රියාවලියක්. ඒක එක සැරේට වෙච්ච කාරණයක් නෙවෙයි. ඒක කාලයක් ගිහිල්ලා ක්‍රමානුකූලව තමයි වර්ධනය වන්නේ. එතකොට මෙහිදී මිනිසුන්ගේ ජීවන ශෛලිය ග්‍රාමීයක ස්වරූපයක සිට ග්‍රාමීය ස්වරූපයක ඉඳලා නාගරික ස්වරූපයක් තෙක් වෙනස් වීමකට ලක්වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක ඔයාලට අවබෝධ වෙන්න ඕනේ. දැන් අපි වර්තමානයේ නගරයක් කියලා කියන්නේ මොකක්ද කියන එක මත ඉඳගෙන ඔබ තේරුම් ගන්න, ගමක් කියන්නේ මොකක්ද කියන එක තුල ඉඳගෙන ඔබ තේරුම් ගන්න මේ දෙකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. එතකොට අපි දන්නවා ගමක ඉන්න මිනිස්සු නගරය කරා කේන්ද්‍රගත වෙන්නේ නැත්නම් පැමිණෙන්නේ මේ පහසුකම් භුක්ති විඳීමට. ඒ කියන්නේ ගමේ නැති පහසුකම් සොයාගෙන තමයි නගරය කරා කේන්ද්‍රගත වෙන්නේ. එතකොට පුතේ අපි දන්නවා මෙතකොට වර්තමානයේ නගරයේ සහ ගමත් එක්ක සංසන්දනය කරනකොට අඩු වැඩි වශයෙන් දියුණු මට්ටම් ඇති වෙලා තියෙනවා. ඒකත් අවධානයට යොමු කරගෙන බලන්න අපි මෙතෙන්දී අවධානය යොමු කරනවා රට අභ්‍යන්තරයේ සිදුවන ආර්ථික දියුණුව තමයි මෙතෙන්දී මේ කියන කාර්යයට ඍජුවම බලපෑම් කරන්නේ. එතකොට රටක තියෙන ආර්ථික දියුණුව ඍජුවම බලපානවා මේ කියන කාර්ය සඳහා. ඊට අමතරව විදේශ වෙළඳාම තීරණාත්මක බලපෑමක් ඇති කරලා තියෙනවා මේ දක්වා විකාශනය වීමේදී. ඒතර පුතේ අපි අවබෝධ කරගන්න ඕනේ ඔයාලට මේ වෙද්දී අවබෝධයක් තියෙනවා අතීත සමාජයේ තිබුණ කුෂිකර්මාන්තය, ඊට පස්සේ කර්මාන්ත වෙළඳාම ඔය කියන ජීවනෝපායන් තිබුණා. එතෙන්දී අපි අවබෝධ කරගන්න ඕනේ කුෂිකර්මාන්තය, එතකොට ගොඩගොවිතැන, මඩගොවිතැන ඒ කියන කරුණුකාරණා ටික ඔයාලා මේ වෙද්දි දන්නවා. වෙළඳාමක් තිබුණා රට අභ්‍යන්තර වෙළඳාම, ඒ වගේම රටින් පිටට සිදුවෙච්ච වෙළඳාම නැත්නම් දේශීය වෙළඳාම හා විදේශීය වෙළඳාම කියලා කොටස් දෙකක් යටතේ මේ වෙළඳාම සිද්ධ වුණා. එතකොට දුවේ පුතේ අපි බලන්න එතන එහාට ගිහිල්ලා නාගරික ජීවිතයේ පසුබිම ගැන කතා කරද්දී ශ්‍රී ලංකාවේ පළමුවන නාගරීකරණය පිළිබිඹුවන්නේ උතුරුමැද වියලි කලාපයට අයත් අනුරාධපුරය හා දකුණු ගිනිකොන දිග පිහිටා ඇති පැරණි මාගම නගරයත් මුල් කරගෙන. එතකොට මේ කාරණය ඔයාලා අවබෝධ කරගන්න ඕනේ. මෙන්න පළමුවන නාගරීකරණයේ පිළිඹුන අවස්ථාවන් මෙන්න මේ කියන කාරණා කියන එක. එතනින් පස්සේ දුවේ පුතේ, මෙම නගර දෙක වර්ධනය වීමේ මූලික ලක්ෂණ, මෙම නගර දෙක මං ඉහතින් දැක්වූ නගර දෙක වර්ධනය වීමේ මූලික ලක්ෂණ පහළ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 450 පමණ විතර වෙද්දී. එතකොට මේකේ මූලික ලක්ෂණ පහළ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 450 දී පමණ. ඒ කාරණයක් මතක තියාගන්න. එතනින් පස්සේ දුවේ පුතේ, නගරයකට දැන් අපි මෙතෙන්දී මේ ලක්ෂණ පහළ වෙනවා කියලා කියන්නේ නගරයකට අවශ්‍ය වෙච්ච, අපි දන්නවා නගරයක ලක්ෂණ මොනවද කියන කාරණේ. ඒක අලුතෙන් ඔයාලට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒතකොට අපි මං සරලව කිව්වොතින් නගරයකට අවශ්‍ය වෙන මෙන්න මේ දේවල්, පවුරු, දියාගල්, වීදි, අන්න ඒ වගේ ඒවා ගොඩනැගී තිබීම විතරක් නෙවී අපි මෙතෙන්දී නගරයක් කියලා කියන්නේ. එතකොට නගරයක ජීවත් වීමට අවශ්‍ය කරන ජීවන තත්ත්වයක් තිබෙන ජනගහනයක් නිර්මාණය වී තිබීමක් තමයි මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර වීදි, මන්මාවත්, දියාගල්, ප්‍රාකාර ඔය වගේ දේවල් ටික නිර්මාණය වීම පමණක් නෙවී එතනින් එහාට ගිහිල්ලා නගරයක ජීවත් වීමට අවශ්‍ය කරන ජීවන තත්ත්වයක් තිබෙන ජනගහනයක් නිර්මාණය වී තිබීම තමයි අපි නගරයක් සම්පූර්ණ වුණා කියලා කියන්නේ. එතකොට මේ කාරණයක් මතක තියාගන්න, ක්‍රිස්තු පූර්ව 450 දී පමණ තමයි මේ තත්වයන් වර්ධනය වීමේ මූලික ලක්ෂණ පහළ වෙන්නේ. එතකොට නගරයක තියෙන ලක්ෂණ මොනවද කියලා ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. එතනින් පස්සේ දුවේ පුතේ, ලංකාවේ ජීවත් වෙච්ච ප්‍රාකෛතිහාසික ප්‍රජාව තමන්ගේ සංචාරක දඩයම් ජීවිතය අත්හරිනවා. ඔයාලා දන්නවා සංස්කෘතික දියුණුව පදනම් කරගෙන මෙරට සමාජයේ යුග තුනකට බෙදෙනවා. ඒ කාරණා මුල පාඩම් වලදී කතා කරලා තියෙනවා. මම යලිත් මතක් කරනවා, ප්‍රාකෛතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය කියලා යුග තුනකට බෙදලා තමයි ඔයාලට අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ කරුණු කාරණා ටිකක් මෙතෙන්ට ගන්න දුවේ පුතේ. එතෙන්දී ඔයාලා දන්නවා මේ සංචාරක ජීවිතයක් තමයි ප්‍රාකෛතිහාසික මානවයා විසින් ගත කරන්නේ. එතකොට සංචාරක ජීවිතයක් ගත කරන්නේ නිකම් මේ විනෝදයට දුවේ පුතේ. අපි දන්නවා සතුන්ගේ මස් තමයි අනුභව කරේ මේ ප්‍රාකෛතිහාසික මානවයන් වැඩි වශයෙන්. එතකොට තමන්ට අවශ්‍ය වෙච්ච ආහාර, තමන්ට අවශ්‍ය වෙච්ච ආහාර සපය ගන්න නම් මේ සතුන් දඩයම් කිරීම සිද්ධ කරන්න උනා මේ ප්‍රාකෛතිහාසික මානවයට. ඒක නිසා ඔවුන් මොකක්ද කරපුතේ, එක තැනක හිටියොතින් තමන්ට ආහාර පිළිබඳ ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒක නිසා මොකක්ද වුනේ, මේ සතුන් ගමන් කරන මාර්ගයන් වල නැත්නම් සතුන් ගමන් කරන දෙසට මේ ප්‍රජාවට ප්‍රාකෛතිහාසික මානවයට ගමන් කිරීමට සිද්ධ වුණා. ඒ කරුණු කාරණා ටික ඔයාලා මේ වෙද්දි දන්නවා. ඊට පස්සේ මෙන්න මේ කියන ජීවිතය අත්හැරලා දාලා, එතකොට පුතේ ප්‍රාකෛතිහාසික යුගයේදී ස්ථිර ජනාවාස නිර්මාණය වෙන්නේ නැහැ. ඔයාලට ඒ අවබෝධය තියෙනවා. ප්‍රාකෛතිහාසික යුගයේ වෙද්දී ස්ථිර ජනාවාස නිර්මාණය වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තමන්ගේ ආහාර අවිනිශ්චිතයි. ලැබෙන්නේ කොහොමද කියන එක එදිනෙදා තමයි ඕන් බලන්නේ. ඒක නිසා බලන්න එතනින් පස්සේ එළමෙන අවධිය අපි ගත්තොතින් පූර්ව ඓතිහාසික යුගය. මේ පූර්ව ඓතිහාසික යුගයේදී මිනිස්සු මේ දඩේම සම්පූර්ණයෙන්ම අත්හැරලා දාන්නේ නැහැ. ඒ වුණාට ගොවිතැනට, හන්නේ ගොවිතැනට හුරු වීමක් දකින්න ලැබෙනවා. එතෙන්දී අපි දන්නවා මෙරට කෘෂිකාර්මික ජන සමාජයක් වර්ධනය වෙමින් තිබුණ කියන කාරණය බෙරගල හා හල්දුම්මුල්ල කියන ප්‍රදේශවලින් අපිට සාක්ෂි හමු වෙලා තියෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලයක් තුලදී. අනේ ඒ ගැන අපි දෙවනි පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. දැන් අපි අවබෝධ කරගන්න ඕනේ නගරයක් කියලා කියන්නේ මොන වගේ එකක්ද, මේ නගරයක ලක්ෂණ පහළ වෙන්න ගන්න මොන කාලෙදි කියන කාරණය මං ඉගෙන යලිත් මතක් කරන්නේ. ඔයාලා මේ කියන කරුණු ටික තමයි අවධාරණය කරගත යුත්තේ. එතනින් පස්සේ දුවේ පුතේ අපි දන්නවා යුග තුනක් ගැන කතා කරා. ඒකෙදි ප්‍රාකෛතිහාසික යුගයේ වෙද්දී මොකක්ද සිද්ධ වුණේ දුවේ පුතේ, මෙන්න සංචාරක ජීවිතයකට තමයි මිනිස්සු හුරු වෙලා තිබුණේ. එතනින් එහාට ගිහිල්ලා ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලයකට අපේ යන අතීතයේ දිහාවට යනකොට බෙරගල හා හල්දුම්මුල්ල කියන ප්‍රදේශවලින් මෙන කෘෂිකාර්මික ජන සමාජයක් වර්ධනය වෙමින් තිබුණ කියන කාරණය අපිට තහවුරු වෙලා තියෙනවා. එතනින් පස්සේ පුතේ අවධානය යොමු කරන්න, ගොවිතැන සමග අපි ගොවිතයන් කිරීම ආරම්භ වෙනවා. මේ ගොවිතැන ආරම්භ වීමත් එක්ක ස්ථිරවාසීතාවට නැත්තන් එක ස්ථානයක දීර්ඝ කාලයක් පදිංචි වීම. එතකොට ස්ථිරවාසීතාව යනු කුමක්ද කියලා ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොතින් එක ස්ථානයක නිවාසයක් හදාගෙන පදිංචි වීම දීර්ඝ කාලයක් තිස්සේ අපි දන්නවා. ඊට කලින් සමාජය සංචාරක ජීවිතයක් ගත කරා, මේ සමාජයේ වෙද්දි පරිවර්තනයක් වෙනවා. ස්ථිරවාසීතාවයකට හුරු වීමක් මේ සමාජය තුළ ඇති වෙච්ච ප්‍රධාන වෙනස්කමක්. එතකොට අපි දන්නවා මෙන්න වෙනසක් ඇති වෙලා. එතකොට අපි දන්න කාරණේ තමයි සංචාරක ජීවිතයට නිමාවක් තියලා එක තැනක ජීවත් වීමට මිනිස්සු හුරු පුරුදු වුණා. එතනින් පස්සේ දැන් ස්ථිරවාසීතාව යන්න කුමක්ද කියන එක අර්ථ දක්ව ගන්න හැකියාව තියෙන්න අවශ්‍යයි ඔයාලට. මෙතනින් පස්සේ ආදරණීය දුවේ පුතේ, මම බලනවා මෙතනින් එහා කාරණය මේ තත්ත්වය මත මෙරට පැරණිතම ගම්බිහි වීමට මූලික හේතුවක් වුණා අර අපි කියන ස්ථිරවාසීතාවය. ස්ථිරවාසීතාවය තමයි මේ පැරණිතම ගම්බිහි වීමට මූලික පදනම දැමුවේ. එතනින් එහාට ගම්වල වැසියන්ගේ මූලික ජීවනෝපාය අපි දන්නවා. අතීත සමාජය ගැන, අපේ පැරණි සමාජය ගැන මේ වෙද්දී ඔයාලා අධ්‍යයනය කළ අවසානයි මේ අපේ අතීත සමාජය තුළ ප්‍රධාන ජීවනෝපායක් විදියට අපි හඳුනගත්තා කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තයත් ආකාර දෙයකට සිද්ධ වුණා, හේන් ගොවිතැන, කුඹුරු ගොවිතැන කියලා. ඒ කරුණු කාරණා ටික ඔයාලා දන්නවා. එතනින් එහා මේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීම නැත්නම් අවශ්‍ය වෙච්ච ප්‍රවාහන කටයුතු සඳහා ඒ කියන කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය වෙච්ච ශ්‍රමය ලබා ගන්නෙද්දී සත්ව පාලනයටත් ප්‍රමුඛතාවයක් හිමි වුණා. ඒ සත්ව පාලනය කියලා කියන පුතේ අපි දන්නවා ගව පාලනය තමයි මෙතෙන්දී වඩාත් වැඩි වශයෙන් සිද්ධ වුණේ. මේ සත්ව පාලනයත් අතීත සමාජය තුළ අපි ප්‍රධාන වශයෙන් දැක්කා. මොකද අපි දන්නවා වර්තමානයේ වගේ දියුණු මට්ටමක් තිබුණේ නැහැ ප්‍රවාහන කටයුතු සිද්ධ කරේ. මේ කියන ගවයගේ පිටේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම, තවලම කියන කාර්ය, ඒ වගේම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වෙච්ච සීසෑම, ඒට අමතර කාර්යයන් ටික සිද්ධ කරේ මේ ගවයගේ ශ්‍රමය තුළින්. එතෙන්දී අපි දන්නව දුවේ පුතේ මේ ගොවිතැන හා සත්ව පාලනය සමග ඔවුන්ගේ එදිනෙදා ආහාර සුරක්ෂිතතාවය තහවුරු වුණා. ඒ කියන කාරණේ ඔයාලා දන්නව දුවේ පුතේ, අපි වගාවක් සිද්ධ කරනකොට අපි වර්තමානයේ දකිනවා වගාවන් සිද්ධ කරනවා. ඒ වගාවන් සිද්ධ කරනකොට අර ඊට පෙර සමාජයේදී වගේ නෙවෙයි තමන්ට ආහාර පිළිබඳ සැකයක් තියාගන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද ගොවිතැන සිද්ධ කරනකොට, ඒ වගේම සත්ව පාලනයක් සිද්ධ කරනකොට තමන්ගේ ආහාර ලැබෙනවා කියන සුරක්ෂිතතාව මේ කියන වැසියට තිබුණා. තමන්ගේ ආහාර ලැබෙනවා කියන දෙය මේ මිනිස්සු දැනගෙන හිටියා. එතකොට අපි දන්නවා හදිස්සියේ ස්වාභාවික උදුරු ඇති නොවන්නට, ඒ කියන්නේ ගම් වතුර තත්වයක්, නියඟ තත්වයක්, ඒ වගේ දෙයක් ස්වාභාවික ව්‍යසනයක් නොවන්නට මේ මිනිස්සුන්ගේ ජීවිත අර ආහාර ලැබීම තුළ සාමකාමී සහ සහජීවනයෙන් යුක්ත වුණා. එතකොට අපි දන්නවා මේ ගොවිතැනට ගොවිතැන සිද්ධ වුණා. අපි ගත්තොතින් හේන් වගාව, ඊට අමතරව කෘෂිකර්මාන්තයේ යටතේ මඩගොවිතැන කියන කාරණා. එතකොට මේ මඩගොවිතැන සිද්ධ වුණා කිව්ව කන්න දෙකක්, ඊට අමතරව තවත් මැද කන්නයක් තිබුණ කියන කාරණේ ඔයාලා දන්නවා. මෙතෙන්දි මිනිස්සුන්ට නිදහස තිබුණා. ඒ කියන්නේ අනෙක් මිනිස්සුත් එක්ක කතා බහ කරන්න, ඔවුන් එක්ක මිත්‍රසිගිරි වෙන්න අන්න අවස්ථාව තියෙනවා. තමන්ට අවශ්‍ය නිවාඩුව නැත්තම් විවේකය මේ කියන ගොවිතැනට හුරු වීමත් සමග ලැබෙනවා. එතකොට ස්වාභාවික උදුරු උනේ නැත්තම් මේ මිනිස්සු සතුටෙන් ප්‍රීතියෙන් තමන්ගේ ජීවිත ගත කරා. මොකද ප්‍රධාන උනේ මෙතෙන්දි ජීවත් වෙන්න තමයි මේ කියන දේවල් ටික සිද්ධ කරේ. එතකොට ඒ දේවල් තමන්ට ආහාර ලැබෙනවා කියන විශ්වාසය මත ඔවුන් සතුටින් ජීවත් වෙන්න ගත්තා. එතනින් පස්සේ දීර්ඝ කාලයක් ගොවිතැන් කටයුතු වල නිරත වීමත් සමග මේ මිනිස්සුන්ගේ පැහැදිලි වෙනස ඇතිවීමේ ලකුණු පහළ වෙන්න ගත්තා. එතකොට එක තැනක ජීවත් වෙනවා, ස්ථිරවාසීතාවය ඇවිල්ලා තියෙනවා, ඒකත් එක්ක ගොවිතැන කටයුතු වල නිරත වෙනවා, මිනිස්සුන්ගේ වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අපි දන්නවා මිනිස්සුන්ට, අපි ගොවිතැන් කටයුතු සිද්ධ කරනකොට මිනිස්සුන්ට ලැබෙනවා දුවේ පුතේ හොඳ සරුසාර ඉඩම්. ඒ කියන්නේ අපි දන්නවා පස කියන සාධකයේ මත සරුසාර ඉඩම් ලැබෙන්න පුළුවන්. ඒ සරුසාර ඉඩම් වල වගා කරන අයට නැත්නම් සරුපසක් සහිත ගොවිබිම් හිමිවන අයට එතෙන්දි කතා කරොත් සරුවස් වැඩක් ලැබෙනවා. හොඳ පසක් තියෙනවා නම් ජල වාහනය තියෙනවා නම් එතෙන්දි මෙන්න සරුවස් වැඩක් ලැබෙනවා. එතෙන්දි අපි දැනගත යුතු කාරණේ තමයි මේ වගේම එහෙම සරුපසක් නොලැබෙන පිරිසකුත් මේ සමාජය තුළ හිටියා. මේ සමාජය තුළ ඒ වගේ සරුසාර ඉඩම් හමු නොවුණු පිරිසුත් හිටියා. එතෙන්දි අපි අවධානය යොමු කරනවා මේ ගොවිතැන් කළ ඉඩම්වල ස්වභාවය. ගොවිතැන් කටයුතු කළමනාකරදී එක එක පුද්ගලයා විසින් දක්වන ලද නිපුණතාව. ඒ කරුණු රාශියක් පදනම් කරගෙන තමයි මෙන්න මේ කියන තත්ත්වයන් ටික ඉදිරියේදී නිර්මාණය වෙන්නේ. එතෙන්දි මැනවින් ජලය ලැබුණා නම් සරුපසක් තිබුණා නම් ඒ මිනිස්සුන්ට ප්‍රමාණවත් අස්වැන්න ලැබුණා. ඒ වගේම තමයි නිසරු සරුපසක් නොවන බිමක් හමු වෙච්ච මිනිස්සුන්ට හොඳ අස්වැන්නක් නොලැබී යාමත් එක්ක සිදුවන කාරණේ තමයි ඔවුන්ට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් අස්වැන්නක් නොලැබී යාම. ඒක තුළ ප්‍රශ්නයක් උද්ගත වෙනවා. අස්වැන්න අහිමි පන්තියකුත් නිර්මාණය වෙනවා. ඒ වගේම අපි දන්නවා අර විශාල ප්‍රමාණයෙන් අස්වැන්න ලැබුණු පිරිස තුළ ඔවුන්ට අතිරේක ධාන්‍ය ප්‍රමාණයක් ඉතිරි වුණා. අතිරේක ධාන්‍ය ප්‍රමාණයක් ඉතුරු වුණා. මොකද සරු අස්වැන්නක් ලැබීම තුළ ඔවුන්ගේ පරිභෝජනය සඳහා භාවිතා කරන ධාන්‍ය ප්‍රමාණයට අමතරව තවත් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ කියන දේ ඒ නිෂ්පාදනය ඉතිරි වීම අපි හඳුන්වනවා නිෂ්පාදන අතිරික්තයක්. නිෂ්පාදන අතිරික්තයක් මෙන සමාජය තුළ නිර්මාණය වෙනවා. එතෙන්දි මේ නිෂ්පාදන අතිරික්තය ඇතිවීම අතිරික්ත හිමියන් පිරිසක් බිහිවීම මේ සමාජයේ විශාල පරිවර්තනයක් සිද්ධ වීමට බලපෑම් කරනවා. එතකොට අපි දන්නවා මෙන්න වෙනසකට භාජනය වෙන්න අවස්ථාව නිර්මාණය වෙනවා. අතිරික්ත නිෂ්පාදනයක් එරට සමාජය තුළ නිර්මාණය වීමත් එක්ක එතෙන්දි මේ පරිවර්තනය සිද්ධ වෙන ආකාරය ඔයාලට තේරෙනවා. වර්තමානයේ දිහාවට අවධානය යොමු කරත් මේ කරුණු කාරණා ටික එලෙසමයි. හොඳ භූමියක් නැත්නම් සරුපසක් ජල වාහනය හොඳට තියෙන ප්‍රදේශයක වගා කරන මිනිස්සුන්ට සරුඅස්වැන්නක් හොඳ අස්වැන්නක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම කර්කශ නැත්නම් නිසරු භූමියක වගා කරන මිනිස්සුන්ට අඩු අස්වැන්නක් තමයි ලැබෙන්නේ කියන කාරණේ ඔයාලට තේරෙනවද පුතේ? මෙතෙන්දි මෙන්න මේකත් පරිවර්තනයක් සිදුවීමට බලපෑ හේතුවක්. ඊට පස්සේ අතිරික්ත හිමියන් මේ විදියට අතිරික්ත හිමියන් සමාජය තුළ ඇතිවීමත් එක්ක ඔයාලා දන්නවා මේට කලින් මේ කාරණේ ඉගෙනගෙන තියෙන නිසා ජාතකට්ට කතාවේ සඳහන් වෙනවා. ජාතකට්ට කතාවේ සඳහන් වෙනවා කාරණයක්. ජාතකට්ට කතාවේ සඳහන් වෙනවා කාරණයක් ඔයාලා මේ වෙද්දි දන්නවා. ආහාර හිඟවෙච්ච ගැමියෙක් ඊළඟ කන්නේදී නැවත ආපසු දෙන බවට පොරොන්දුව දීලා ගමේ නායකයාගෙන් ඉල්ල ගන්නවා ආහාර. එතකොට හාල් මල්ලක් ඉල්ල ගන්නවා. එතකොට මේ පිළිබඳ ජාතකට්ට කතාවේ සඳහන් වෙනවා. ඒ කාරණයට අවධානය යොමු කරොතින් ඔයාලට තේරෙන්න ඕන කාරණේ තමයි මෙන්න නිෂ්පාදන අතිරික්තයක් හිමි පන්තිය නිෂ්පාදන අතිරික්තයක් හිමි නොවන පන්තියට මෙහෙම ණයට දෙන එකක්. ඒ කියන්නේ තමන්ට වැඩි වශයෙන් අතිරික්තයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඉල්ල ගන්න එන්නේ ගමේ වත්පොහොසත්කම් තියෙන නිෂ්පාදන අතිරික්තයක් තියෙන කෙනා ගාවට තමයි මේ ගැමිය එන්නේ. මේ ගැමිය ඇවිල්ලිවර වෙලා ඉල්ල ගන්නවා තමන්ට දෙන්න ඊළඟ කන්නේදී දෙන්නම් කියලා. එතකොට ඒ කෙනා සමාජයේ ඉහලින් හිටිය අය කියලා ඔයාලා දන්නවා. මේ වෙද්දි ඔවුන් ගමික ඊට පස්සේ බත පරුමක ඔය කියන නම් වලින් හඳුන්වලා තියෙනවා. එතකොට මේ අයට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීමත් එක්ක ඔවුන්ට නායක පදවි හිමුණා. ඒක තමයි මං කිව්වේ පරුමක බත, ඒ වගේම ගමික කියන නම් වලින් මොවුන් හඳුන්වලා තියෙනවා. මේ පිළිබඳ තුන්වෙනි පාඩමේදී කරුණු කාරණා සඳහන් කරලා තියෙනවා. ඒක නිසා තුන්වෙනි පාඩමත් මේ අවස්ථාවේදී පරිශීලනය කරන්න. මොකද ඒ කියන කරුණු කාරණාත් එක්ක තමයි ඔයාලට මේ තියෙන සම්බන්ධතාවය ඇති කරගෙන යන්න පුළුවන්. එතකොට මේ ආර්ථික හැකියාව පදනම් කරගෙන ධනවතුන් සහ දුප්පතුන් ලෙස බෙදීමක් මේ සමාජය තුළ ඇති වෙනවා. එතෙන්දී අපි දන්නවා සමාජ ස්ථරායනයක් බිහිවීම. සමාජ ස්ථරායනයක් බිහිවීම කියන කාරණය මෙතෙන්දී ඇති වෙනවා. එතනින් පස්සේ මෙතෙන්දී නගර ඇතිවීමට පදනම් වෙච්ච එක් වැදගත් ක්‍රියාවලියක් විදියට සලකන්න පුළුවන් සමාජ ස්ථරායනවලට බෙදී යාම. එතකොට මෙන්න මේ කියන කරුණු කාරණා ටික ඔයාලා අද මේ පාඩම තුල අවබෝධ කරගන්න ඇති. එතකොට ආයි මුලට ගිහින් අපි කතා කරවතින් කොහොමද ගමක් කියලා කියන්නේ, මේ නගරයක ලක්ෂණ පහළ වෙන්නේ කොහොමද, ඒ කාලවකවානු මොනවද, ඉදවස් ස්ථිර වාසීතාවය කියලා කියන්නේ මොකක්ද, ඊට පස්සේ ක්‍රමානුකූලව වර්ධනය වෙච්ච ආකාරය කියන කරුණු කාරණා ටික පිළිබඳව ඔයාලා යලිත් අවබෝධ කරගන්න, යලිත් පෙළපොත පරිශීලනය කරලා ඒ දැනුම ලබා ගන්න, ඊට අමතරව ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. අද දිනට ලැබිලා තියෙන කාලයේ අවසන් නිසා නැවතත් දවසක මේ වගේම වැඩසටහනකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්න මා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉතිහාසය ආචාර්ය ගුණේන්ද්‍ර කේ හේවගේ. සියලුම දෙනාට ආයුබෝවන්.